සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝමි ගහපතෝ සංවාසා කතමි චත්තාරෝ චෝචවාය තද්දින් සංවත්ති චෝදේවියා තද්දින් සංවත්ති දේවෝචවාය තද්දින් සංවත්ති දේවෝදේවියා තද්දින් සංවත්ති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ධර්ම ශ්‍රවණා බිලාසී ගුණබර කාරුණික පින්වත්නි මේ වර්ෂයේ වස්සාන සමය තුල සිදු කරගෙන යනු ලබන පින්කම් මාලාවේ තවත් සනිදා රාත්‍රියක සිද්ධ කරන සද්ධර්ම දානමය සද්ධර්ම ශ්‍රවණයමය උතුම් පින්කමයි මේ මොහොතේ ආරම්භ කරන්නට සූදානම සද්ධර්ම දානයේ සඳහා දායකත්වයේ දරාගත් පින්වත් කීපපලකගේ නම් කියවුණා. එයත්න්ගේ අරමුණු අපේ උපසාන්ත හාමුදුරුවන් වහන්සේ පැහැදිලිව සිහිපත් කළා. එහිදී කියවුණා පවුලේ හැම දෙනාටම සිත සාන්තිය යහපත ප්‍රාර්ථනා කරගැනීමේ අරමුණක් උපන්දින සමරන දරුවන් දෙපළකට ආශිර්වාද කිරීමේ අදහසක් එවැගේම මිය පරලෝකීය මව්පිය සහෝදරයන් ආදී ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ අරමුණු වශයෙන් කියවුනි. ඒ උතුම් අරමුණු උදාර අරමුණු ඒකාන්තයෙන් ඉටු කරගන්න පුළුවන් උතුම් පින්කමක් මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. සද්ධර්මයයි ජීවිතයක් ආලෝකමත් වෙන්න තියෙන එකම පිහිට. ජන්මදිනයක් සමරන දවසේ ඒ දරුවන්ගේ ජීවිතවල ආලෝකයේ සපයන්න තියෙන හොඳම ආශිර්වාදාත්මක පින්කම තමයි සද්ධර්ම දානය. බොහෝ දෙනෙක් ගිහිත් සනසලා සිත සතුටු කරවලා ජීවිතයේ යථාර්ථය සොයාගෙන යන්නට, ජීවිත ආලෝකමත් කරගන්නට සද්ධර්මයක් දායාද කරලා ඉන්නපදනා කුසල පුණ්‍ය සම්පත්තිය ඒ ජීවිතවල තියෙන අඳුර දුරු කරගෙන ආලෝකමත් වෙන්න බොහොම උපකාරාත්මක ආශිර්වාදාත්මක මහ පින්කමක් වේවි සැබවින්ම මේ පින්කම. එනිසා පින්වත් හැම දෙනාගෙම ඒ උතුම් උදාර අරමුණු එලෙසින්ම සමෘද්ධ වේවා, ඉෂ්ට වේවා, සියලු පැතුම් සඵල වේවා, සියලු වදුරු බාධක මගහැරී ජීවිත ජයග්‍රහණ සැලසේවා. හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය සහලේ සිහිපත් යුතු ඒ මෞදමාපියන් ඇතුළු සියලු ඥාති වර්ගයාටද සාංසාරික සුවේ, ශාන්තියේ, යහපත විමුක්තිය ඒකාන්තයෙන් සලසා ලැබේවා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනය අපි පළමු කොට ඇති කරගන්නවා, පහළ කරගන්නවා. පින්වතුනි, අද දවසේ අපි සද්ධර්ම දේශනාව සඳහා අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතේන පඨම සංවාස සූත්‍රයෙන් වී මාතෘකා කරගත්තේ දේශනා පාඨයක් තෝරගත්තේ. පින්වතුනි, සමාජය කියන්නේ හරි සංකීර්ණ තැනක්. ඒ සංකීර්ණ සමාජයේහි සරලම ආයතනයයි පවුල කියලා කියන්නේ. ඒ පවුල් ඒකකයක් තුළ විවිධ වූ වයස් මට්ටමේ, විවිධ වූ බුද්ධි මට්ටමේ පිරිස් නියෝජනය වෙනවා. ඒ පවුල් ඒකකයක් තුළ සමහර විට ආච්චි සීයා ඉන්නවා ඇති, අම්මා තාත්තා දෙපළක් ඉන්නවා, ඒ වගේම දුව දරුවන් ටික ඉන්නවා. බුද්ධි මට්ටමින් බැලුවත් නානත්වයක් තියෙනවා, වයස් මට්ටමින් බැලුවත් නානත්වයක් විවිධත්වයක් තියෙනවා. හැඟීම්, දැනීම්, අවශ්‍යතාවයන් පිළිබඳව විමසා බැලුවත් විවිධත්වයක්, විශේෂත්වයක්, නානත්වයක් තියෙනවා. නානාවිධ හැඟීම්, දැනීම්, අවශ්‍යතාවයන් ඇති සමූහයක් එකතු වෙච්ච තැනයි පවුල් ඒකකයක් කියලා කියන්නේ. එබඳු ඒකකයක් තුළ සමාදානය, සතුට, සොම්නස රැඳෙන්න නම් මේ එකිනෙකාගේ වයස් ස්වභාවයන් පිළිබඳව, හැඟීම්, දැනීම්, අවශ්‍යතාවයන් පිළිබඳව ඒ සීමාවන් එකිනෙකා හඳුනා නොගතහොත් ඒ පවුල් ඒකකය තුළ බිඳවැටීමක්, අරගලයක් හට නොගනී කියලා මේ ලෝකෙ කාටවත් සහතික වෙන්න පුළුවන් කමක් නෑ. පවුල් ඒකකයක් තුළ පවතින ඒ සහයෝගයේ, සමගිය, සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නේ එකිනෙකාගේ ස්වභාවය පිළිබඳව තීරුම් ගත්තහම. අපේ නිවෙස්වල හුඟක් වෙලාවට ගැටුම්, ගැටලු, කලහ, කාය චිත්ත පීඩාවනට ලක් වෙන්නේ මේ කෙනකගේ වයස් ස්වභාවය සහ ඊට අනුරූපී වූ හැඟීම්, අවශ්‍යතාවයන් හඳුනන තැන. ආච්චි සීයා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මත්තමින් ලෝකයේ දකින්න තමන්ගේ දරුව මුණුපුරොත් එහෙම වෙන්න ඕන කියලා ඒක ගැලපෙන්නේ නෑ. අම්මා තාත්තා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් දකින විදියට ලෝකේ දරුවෝ දකින්න ඕන, ආච්චි සීයා බලන්න ඕන කියලා ඒක වෙන්නේ නැහැ. තරුණ දරුවෝ කල්පනා කරනවා නම් අපි ලෝකේ දකින විදියටයි, ඇයි අම්මලාට දකින්න බැරි? පාච්චිලා සියලාට දකින්න බැරි. එහෙම හිතන්න ගියොත් එතනම අසමාන පැවතුම් ඇති. අසමාන පැවතුම් ඇති තැන අසහනේ කලකිරීම දුක් වේදනාව කම්පණයේ තුල කොට නැගෙන්න ඕන. එනිසා පෞල් ලේඛකයක් තුල සහයෝගයේ සමගිය සම්බන්ධතාවයේ කොට නැගෙන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ කොට නැගෙන්න ඕන. සහයෝගයේ එකතු වෙන්න ඕන. ඒ සඳහා අනිකාව හඳුනා ගන්න ඕන. අපේ සමහර වැඩිහිටියෝ ඉන්නවා තමන්ට තරුණ වයසක් තිබුණා කියන කාරණාව අමතක කරනවා. අපිටත් ඒ වගේ තරුණ වයසක් තිබුණා කියන කාරණාව අමතක කරනවා. ඒ මට්ටමින් අනිත් අයත් ලෝකේ බලන්න ඕන, ලෝකයේ තුල හැසිරෙන්න ඕන කියලා හිතනවා නම් ඒක ගැලපෙන්නේ නෑ. වැඩිහිටිය ඇත්ත උනත් කල්පනා කරන්න ඕන අපිටත් තරුණ අවදියක් තිබුණා. අද ලෝකයේ දකින විදිහට නෙමෙයි එදා ලෝකයේ දැක්කේ. එදා ලෝකයේ පෙනුනේ මේ විදිහට නෙමෙයි හරි සුන්දර තැනක් ඇතියට. අද දැනෙන අවබෝධය, අද තිබෙන අවබෝධය එදා තිබුණේ නෑ. එදා ගත්ත තීන්දු තීරණවල අඩුපාඩුකම් වෙනස්කම් අද අදකිනවා. තරුණ සමාජය කල්පනා කළොත් අපේ මට්ටමින් අපි දකින විදිහට ලෝකය වැඩිහිටියෝ දැකිය යුතුයි කියලා එතනත් වැරද්දක් තියෙනවා. වැඩිහිටියා කියලා කියන්නේ සමාජයේ තුල ලොකු අධ්‍යක්ීම් සම්භාරයක් ඇති ගෙවිගෙන ගිය ජීවිතයේ තුල විවිධ අධ්‍යක්ීම් වලට ලක් වෙච්ච අධ්‍යක්ීම් සම්භාරයක් එකතු කරගත්ත කෙනෙක්. එහෙත් හොඳ වැඩිහිටියෝ ඒ තරුණ විය හඳුනාගෙන ඔවුන් රැක බලාගෙන ඔවුන්ගේ ස්වභාවය හඳුනගෙන කටයුතු කරන්නට වෙනවා. යුග ජීවිතයන්හි සදාචාරය, සහයෝගය, සබැඳියාව පවුලක් තුල සතුට සුවය ගොඩනැගෙන්න ප්‍රධානතම සාධකය වෙනවා. එතනදී බිරිඳ ස්වාමියා පිළිබඳවත් සාමියා බිරිඳ පිළිබඳවත් හඳුනා ගන්න ඕන. ඔවුනවුන්ගේ අවශ්‍යතාවයන්, ඔවුනවුන්ගේ හැඟීම් දැනීම් අවශ්‍යතාවයන් හඳුනා ගන්න නැතුව ආත්මార్థය තුල කටයුතු කරන්නට ගියොත් ඒ ජීවිත සැනසෙලිදායක ජීවිත වෙන්නේ නැහැ. අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ සමාජය තුල ගත වෙන ඒ විවාහ ජීවිත, යුග ජීවිත පිළිබඳවයි. යුග ජීවිතයේ සාර්ථකත්වය බුදුදහම තුලින් ඔප්නංවාගත්ත ආදර්ශමත් ජීවිත අතීතයෙන් අපිට නිරන්තරවම නිදර්ශනයට සිහියට මතකයට එනවා. දිනක් බුදුරජාණන් වහන්සේගේ සමීපයට එන නකුල පිතා හා නකුල පියා මේ බොහෝම වයස්ගත වැඩිහිටි දෙපළක් මේ දෙපළ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සියල්ල දන්න, සියල්ල දකින බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශනයක් කරනවා. බුදුහාමුදුරුවනේ, මම 11 අවුරුදු වයසදී නකුල මාතාව විවාහ කරගත්තේ. එදා යම් සෙනෙහසක් ඇය පිළිබඳව ඇති කරගත්තා නම් සාමීනි අදත් ඒ සෙනෙහසේ විදිහෙන් ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇය ඉක්මවා කයින් තබා සිතුවිල්ලකින්වත් මම වෙනත් කෙනෙකු ප්‍රාර්ථනා කරලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මට සසරේ නැවත උපදින්න වෙනවා නම් මේ ජීවිතේ නෙමෙයි. මතු ආත්ම භාවයේ නකුල මාතාව මගේ බිරිඳ වෙන්න ඕන. මං එහෙම ප්‍රාර්ථනාවක් කරනවා. නකුල මාතාවක් සියල්ල දන්න සියල්ල දකින බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කියනවා බුදුහාමුදුරුවනි මං බොහොම ලාබාල වයසේදී නකුල පියා සමග විවාහ ජීවිතයට එළඹුණි. එදා යම් සෙනෙහසක් ඇති වුණා නම් අදත් ඒ සෙනෙහස ඒ විදිහින්ම ඉතුරු වෙලා තියෙනවා. එදා වගේම අදත් ඒ සෙනෙහස එහෙමමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මම තවත් පුරුෂයෙකු කයින් නොව සිතුවිල්ලකින් පමණවත් ඉවසුවේ නෑ. ඉක්මවා ගියේ නෑ සිතුවිලි මාත්‍රයකින්වත්. එක සැදෑවක්මයි බුදුරජාණන් වහන්සේ නකුල මාතාවේදා වගේම අද නකුල මට සෙනෙහස. මේ සෙනෙහස මේ ජීවිතයෙන් නිමා නොවිය යුතුයි. සසරේ නැවත උපදින්නේ නම් මතු ජීවිතේදී නකුල මගේ ස්වාමියා විය යුතුයි. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. මෙන්න බෞද්ධ ජීවිතයක් තුළ විවාහ ජීවිතය තුළ තිබෙන්නට ඕන සැබඳියාව. ජීවිතයේ අග්‍රස්ස දක්වා නෙමෙයි මතු ජීවිතයටත් ඒ සැබඳියාව පාත්වාගෙන යන. යසෝදරා සිද්ධාර්ථ කුමරුවන්ගේ සැබඳියාව කල්ප ගණනාවක් ඈතට දිවෙනවා. වැඩිම කාලයක් ළඟින් ඉන්න ප්‍රාර්ථනා කරගෙන එකටම ආවේ යසෝදරාව. බද්දකාපිලානි කුමරිය මහකාශ්‍යප හාමුදුරුවන්ගේ ඒ ජීවිතේ සිහි කරලා බැලුවොත් මේ දෙදෙනාගේ මිත්‍රත්වයේ බැඳීම කල්ප ගණනක් ඈත ආපු සම්බන්ධයක්. එකටම ආපු ගමන. එදා පැවිද්දට යන්න තීරණය කරලා කසාවක් දරාගෙන මෙටි පාත්‍රයක් අතර අරගෙන එක මග ඇවිල්ලා අපි දෙදෙනා එක මග නොයා යුතුයි. අපි දැන් වෙන් විය යුතුයි කියලා දෙමන් හන්දියෙන් වෙන් වෙන වෙලාවේ මේ සබඳියාව කොච්චර බලවත්ද මහ පොළොව හඩනගන්නට තරම් කම්පා වෙන්නට තරම් බැඳුණු සබඳියාවක් වුණා සසර ගමන. මෙන්න මේක තමයි බෞද්ධ ජීවිතයේ තුල විවාහ ජීවිතය කියලා හඳුන්වන්නේ. මෙබඳු සම්බන්ධතාවයකින් බැඳුණු තැනක්. විසාඛාවගේ චරිතය අදත් අපි ආදර්ශයට නිදර්ශනයට ගන්නවා. ඒ උත්තුම චරිත තුළ ලෝකයට උතුම් ආදර්ශ සපයලා තියෙනවා. එතකොට බෞද්ධ ජීවිතය තුළ විවාහය කියලා කියන්නේ ජීවිතයේ එක සමයක විතරක් සතුටු වෙලා අනිත් කාලයේම දුකෙන් දෝමනස්යෙන් ගත කරන තැනක් නෙවෙයි. ටික කලක් එකට ඉඳලා වෙන් වෙලා යනද එක්වීමක් නෙවෙයි. සොත්තිසේන මහරජතුමා එදා බරපතල කුෂ්ඨ රෝගියෙක්ට පත් වුණා. රාජවෛද්‍යවරු නොයෙක් විදිහෙන් ප්‍රතිකාර කළා. රෝගිය සුව කරන්න බෑ බරපතල කුෂ්ඨ රෝගියා. රජේ හිමිනේ වරම් නෑ කුෂ්ඨ රෝගියෙක්. අවසානයේ තීරණය කළ රජකම අතහැරලා වනාන්තරයට යන්න. යන්න සූදානම් වෙලා සම්බුලා බිසවට කතා කරලා කියනවා, සම්බුලාවනි මම දැන් මේ රජනිගස්ස අතහැරලා වනයේ යනවා. ඔබට කැමැත්තක් කරන්න පුළුවන්, කැමැති ඔබ අරගෙන ආපු කැමැති යම් ධනයක් වේ නම් ඒ ධනයට තවත් මහා ධනයක් මෙහින් එකතු කරගෙන ආපහු යන්නත් පුළුවන්. මේ මාලිගාවේ කැමැති තාක්කල් ඔබට ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ සම්බුලා බිසව කළ ප්‍රකාශනය හරි වැදගත්. ඒ සුත්තිසේන රජතුමාගේ දෙපා මුල වැඳ වැටිලා කියනවා, සුත්තිසේන මහරජතුමනි මම ඔබ සමග එකතු වුණේ සැපයේදී පමණක් ඔබ ළඟ ඉන්න නෙවෙයි, සැපයේදී දුකේදී ඔබ ළඟ සමීපයේ ඉන්නයි. එනිසා මම ඉන්න ඕන වෙලාව දැන් ඔබ ළඟ. එනිසා මට මේ සැපතින් ඇති පළක් නෑ. මමත් එනවා ඔබ වහන්සේ එක්ක වනදහනට යන්න. රාජසියුමෙලි රාජකුමරිය එදා සොප්තිසේන මහරජතුමා සමග මහ වනාන්තරයට ගියා. කුෂ්ඨ රෝගයෙන් පෙළුණු තම ස්වාමියාව අත් නොහැර රැකබලාගෙන පළවැල නෙලාගෙන ගෙනෙවි තම ස්වාමියා පෝෂණය කළා. රෝගී සුවපත් කර ගැනීම සඳහා මේ පිළිවෙත් කළා. එහෙත් විවාහ ජීවිතයේ තුල කනකුකා හඬන්නේ හැමදාම සැකේ නිසා සොප්තිසේන රජතුමාට අත් දිනක් සැකයක් ඇති වුණා. වෙනදට වඩා ටිකක් පළවැල නෙලා ගන්න ප්‍රමාද වෙලා සම්බුලා බිසවට එන්න ටිකක් ප්‍රමාද වුණා. ප්‍රමාද වෙච්ච තැන වහා සැකේ උපන්න ගිනි කුපුර හටගත්තා. අපේ උංගාක් ජීවිත අඩාල වෙන්නේ මේ සැකයේ ගිනි කුපුර නිසා. සොප්තිසේන රජතුමාට සැකයක් ඇති වුණා. ඒ සම්බුලා බිසවට චෝදනාවක් කළා. ඇයට පුළුවන්කම තුණා, ඒ තුළ හදවතේ ශක්තියක් තිබුණා. ඒ සත්‍ය ක්‍රියාවක් කළා මම ඔබ හැර වෙනෙකු සොයා නොගිය බවට. ඒ සත්‍යක් බව ප්‍රකාශ කරමින් සත්‍ය ක්‍රියා කරමින් ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් ඔබ සුවපත් වෙන්න කියලා කළ ආශිර්වාදයෙන් සත්‍ය ක්‍රියාවේ බල මහිමයෙන්ම ස්වාමියාගේ සැකය පමණක් නොව කුෂ්ඨ රෝගයද සුව කරවාගෙන තමන්ගේ පතිවෘතා ධර්මයේහි ශක්තිය ලෝකයේ ඉදිරියේ ප්‍රකට කරවන්නට ඇයට හැකියාවක් ලැබුණා. එනිසා බිරිඳ කියලා කියන්නේ දුකේදී වගේම සැපේදී ළඟින් ඉන්න කෙනාටයි. බිරිඳ හඳුන්වන නම අපේ භාෂාවේ ජයම්පති කියලා වචනයක් තියෙනවා. දම්පති ජයම්පති කියන වචනේ බිඳිලා ආවේ සංස්කෘත භාෂාවෙන්. සංස්කෘත භාෂාවේ ඡායා කියන වචනයයි සිංහලට ජයම්පති කියලා. ඡායා කියන වචනය පැහැදිලි කරනවා ඓතරය කියන සංස්කෘත ග්‍රන්ථයේ. ජායතේ පුණක්, ජායතේ පුණක්, නැවත උපද්දවන්නේ ඡායා, නැවත උපද්දවන්නේ ඡායා. බිරිඳ කියලා කියන්නේ නැවත උපද්දවන්නේ. පිරිණියා කියලා කියන්නේ ස්වභාවයෙන් හැඩි දැඩි රළු ගති ඇති කෙනෙක්. ඒ හැඩි දැඩි රළු ගති ඇති කෙනාව මෘදු මොළොක් කරලා නැවත උපදවා ගැනීමේ හැකියාව බිරිඳකට ස්වභාවයෙන්ම නිසර්ගයෙන්ම ලැබිලා තියෙනවා. තමන්ගේ හැකියාව ශක්තිය ප්‍රයෝජනයට ගත්තොත් ඕනම රළු කෙනෙක්ව මෘදු මොළොක් කිරීමේ හැකියාව කාන්තාවකට තියෙනවා. ආදරය, සෙනෙහස, දයාව, කරුණාව ඉදිරියේ වසඟ නොවන, මෙල්ල නොවන යකෙක් භූතයෙක්වත් නැති බවයි ලෝකේ කියන්නේ. තමන්ගේ හැකියාව ශක්තිය හඳුනාගත්තාම නැවත උපද්දව ගන්න පුළුවන් මෘදු මොළොක් කරලා. එනිසා ජායා කියලා කියනවා. එවැගේම ගෘහණී කියන වචනයක් කියදෙනවා බිරිඳට. න ගෘහං ගෘහ මිත්‍යා ගෘහණී ගෘහ උච්චතේ ගෘහංච ගෘහණී හීනාම් මාරන්නේ මායු සඳුසන්න. න ගෘහං ගෘහ මිත්‍යා, ගෙදරට කවුරු හරි ගෘහය කියලා කියනවා නම් ඒක වැරදි මිත්‍යාව. න ගෘහං ගෘහ මිත්‍යා ගෘහණී ගෘහ උච්චතේ, ගෘහණිය බිරිඳ නිසයි ඒ ගෙදරට ගෙදර කියන්නේ, ගෘහය කියන්නේ. යම් ගෙදරකට ගෘහණියක් නැද්ද, ගෘහංච ගෘහණී හීනාම් මාරන්නේ මායු සඳුසන්නම්. ඒ ගෙදර වනාන්තරයක් වත්. වනාන්තරය කියලා කියන්නේ නපුරු සතුන් ජීවත් වෙන තැන. නපුරු සතුන් ජීවත් වෙන තැන. එක පඬිවරයෙක් කියනවා, මේ ලෝකයේ ඉන්න නපුරුම සතාව හික්මවලා දමනය කරන්න කාන්තාවය කියලා. කාන්තාව නැති වුණා නම් මේ පිරිමි බලන්න තියුණා. මේ තරමට දමනය කරලා ශාන්ත කරලා තියාගෙන ඉන්නේ කාන්තාව අම්මලා. එහෙම නැත්තම් වනාන්තරයේ ඉන්න සත්තු වගේ වෙයි. මාරන්නේ මායි සංසම්ම. බිරිඳකගේ හැකියාව මේ හික්ම වීම. සමහර බිරිඳෑවරු මේ හැකියාව ප්‍රයෝජනෙට අරගෙන නැහැ. එබඳු තැන්වල ඒ රළු ගතිය තව දුරටත් පවතිනවා නම් ඒක වෙනස් කරගැනීමේ හැකියාව තමයි සතුටු. බතහිර ලෝකයේ තුල විවාහය පිළිබඳව කතා කරපු අදහස් මිට වඩා වෙන. සමහර පඬිවරුන් ළඟට ගිහිල්ලා විවාහය පිළිබඳව විමසුවාම ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අය පවා ප්‍රකාශ කරලා තියෙන්නේ මේක රහස් සමාජයක් වගේ. ඇත්ත කියන්නේ නෑ කියලා. ඇත්ත සංගවනවායි කියලා රහස් සමාජයක් වගේ. හැබැයි බුදුදහමේ එක නෑ, නකුල මාතාව නකුල පියා ප්‍රසිද්ධයි. බටහිර ලෝකයේ තුල එහෙම වෙන්න පුළුවන්, බෞද්ධ ලෝකයේ තුල සංගවීමක් නෑ. මංගල දිනේ පැලඳි මුදුවේහි ගරුත්වය රැකගෙන ජීවිත අවසාන භාගයේ දක්වා ගෙවෙන ජීවිතයි අපට වැඩිපුර දකින්න ලැබෙන්නේ. යම් යම් හේතුන් යෙදিলা අදාළ වෙන ජීවිත වෙනස් වෙන ජීවිත නැතුව නෙවෙයි. එහෙම ජීවිත තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විවාහ ජීවිත පිළිබඳව, විවාහ සංස්ථාව පිළිබඳව කළ දේශනයක් තමයි අපි මාතෘකා කළේ. පඨම සංවාස සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. බුදුහාමුදුරුවෝ දවසක් මදුරාපුරේටත් වේරංජානුවරටත් අතර, ඔය මදුරාපුරයේ පෙම්පලපාලිගිය පැත්තක් නේද, අපේ රජවරුත් ලංකාවේ හරියට ඔය මදුරාපුරෙන් ගෙනල්ලා තියෙන සංකල්ප. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ පැත්තට වඩින දවසේ හරියට ජෝඩු ජෝඩු වෙනවා. ඉතින් මේ බොහෝම වේරංජාවෙත් මදුරාවෙත් මේ අලුත් අලුත් ජෝඩු පාර දිගේ එනවා දැකලා බුදුරජාණන් වහන්සේ ටිකක් සෙවණ ඇති ගහක් යට ටිකක් වැඩ හිටියා. එතකොට මදුරාපුර පැත්තෙන් එන අයත් වේරංජාව පැත්තෙන් එන අයත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කලා මේ ගෘහපතියොත් ගෘහපතිනියොත් බුදුරජාණන් වහන්සේ ළඟට සමීපයට ඇවිල්ලා උන්වහන්සේට වැඳලාමස්කාර කරා. මෙන්න මේ එකතු වෙච්ච පිරිසට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයෙන් බණ කිව්වේ. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ ගහපතයෝ සංවාසා කතමි චත්තාරෝ චවෝචවාය සද්දින් සංවතති චවෝ දේවියා සද්දින් සංවතති දේවියා චවාය සද්දින් සංවතති දේවෝ දේවියා සද්දින් සංවතති. ගෘහපතිවරුන් මේ ලෝකේ ගෘහපති වාසයේ ගෘහ වාසය කරන අය සතර ආකාරයකට බෙදන්න පුළුවන්. චත්තාරෝ මේ ගහපතියෝ සංවාස. මේ එක්වීම වර්ග හතරක් තියෙනවා. එක එක්වීමක් තමයි චවෝ චවාය සද්දින් සංවත. පාලි භාෂාවේ චව කියන වචනයේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මල මිනිය කියන. අනිත් එක තමයි ප්‍රේත කියන. මලමිනියක් මලමිනියක් හා බැඳුණු විවාහ ජීවිත තියෙනවා. ගඳ ගන්නවද? එහෙම නැත්නම් පෙරේතේ පෙරේතියක් හා එකතු වෙච්ච යුගදී. අපි මේ නෙමෙයි කියන්නේ මේ බුදුහාමුදුරු කියන්නේ. ඊළඟට කියනවා චවෝ දේවියා සද්දින් කන්න. පෙරේතේ දෙවෙන්ගලක් එක්ක එකතු වෙච්ච විවාහ ජීවිත තියෙනවා. ඊළඟට තියෙනවා දේවෝ චවාය සද්දින් කන්න. දෙවියේ පෙරේතියක් එක්ක එකතු වෙනවා. තවත් විවාහ ජීවිතයක් තියෙනවා දේවෝ දේවියා සද්දින් සංවත්. දෙවියේ දෙවඟනක් එක්ක එකතු වෙච්ච ජීවිතයක් තියෙන විවාහයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුළු සමස්ත ලෝකයේ තුල තියෙන විවාහ ටික එකතු වීම ටික මෙන්න මේ හතරකට බෙදලා දක්වනවා. චවෝ චවාය සද්දින් සංවසති. චව කියන වචනේ ප්‍රේත කියන අදහසත් මල මිනිය කියන අදහසත් තියෙනවා. මෙරිච්ච මිනියක් යම් පැත්තක යම් පලාතක තියෙනවා නම් ඒ පරිසරය විෂමයි. ඒ පරිසරය දුර්ගන්ධයි. ඒ පරිසරය ජීවිතෙන්න නසුදුසු. අපි දන්නවා සමහර ගෙවල් තියෙනවා ළඟපාතින් අය තින්න බෑ නේද? එක එක ශබ්ද හෙනව හවස් වෙනකොට. අල්ලපු ගෙදර පොඩි ළමයි ටිකක් හදාගන්න අමාරුයි. දැන් මලමිනියකින් වෙන්නේ මොකද්ද? අනුන්ට හිරිහැරයක් කරදරයක් විපත ඉන්න බැරි පසුබිමක් කොඩ නැගෙන. අන් අයගේ ජීවිතවලට ජීවිත පැවැත්මට අනතුරක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගෙදරක ස්වාමියා බිරිඳක් දෙදෙනාම දුසිල් නම් පාපී නම් ලාමක පැවතුම් නැත්නම් මසුරු මලයෙන් යුක්ත නම් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට ආකෝස් පරිභව කරනවා නම් ඒ ගෙදර ඒ නිවස ප්‍රේතේ ප්‍රේතියක් හා සමග වාසය කරන කෙනෙක්. ඒක බුදු දහම තුල ප්‍රතික්ෂේප වෙනවා. ඒ බඳු ජීවිතයක් නොවිය යුතුයි අපේ ජීවිත. අපේ ජීවිත ඒ බඳු ගඳ ගන්න ජීවිතයක් නොවිය යුතුයි. වැඩකට නැති පළකට නැති ප්‍රයෝජනයක් නැති ජීවිත නොවිලිත. ප්‍රේතයන්ට ප්‍රේතියන්ට උපදින්නේ ප්‍රේත දරුවෝ. දරුවෝ කියලා කියන්නේ හැමෝටම ප්‍රියශීලිය. එහෙත් සමහර අම්මලා තාත්තලාගේ දරුවෝ ඉන්නවා අල්ලන්න බෑ. ඒ දරුවන්ව ලස්සනට තියලා නැහැ. පවිත්‍ර කරලා නැහැ. ගෙදරකට ගියාම ඒක දේව විමානය දෙවියෝ ඉන්න තැනක්ද පෙරේතෝ ඉන්න තැනක්ද කියලා හොඳට පේනවා. යම් තැනක් අප්‍රසන්න පරිසරයක් නම් වටපිටාවේ ගොඩ නැගිලා තියෙන්නේ, අපිරිවෙලක් නම් තියෙන්නේ, දුර්ගන්ධයක් නම් දැනෙන්නේ, gedara badu tika piliwelata tiyala නැත්තම්, එහාට මෙහාට විසිරුණු බවක් නම් තියෙන්නේ, දරු පැටවු ටිකට උනත් ලස්සන තැන්දල පළන්දල තියෙනදී මොකක් හරි පිරිසුදුව ලස්සනට තියලා නැත්තම් එහෙනම් ඒ ගෙදර ප්‍රේත විමානයක් වෙනවා. උපදින දරුවෝ ඒ හා සමාන වෙනවා. ඒ නිසා ඒ බඳු ජීවිත අපේ සමාජය තුළ අපි දකිමු. සමහර නිවෙස් තියෙනවා ස්වාමියා බොහෝම යහපත්, බොහෝම ධාර්මිකයි, සිල්වත්, ගුණයෙන් යුක්තයි, මසුරු මල දුරු කරලා දෙන්න පුරුදු වෙච්ච දෑතකින් යුක්තයි. එහෙත් බිරිඳ ඒ සඳහා සූදානම් නෑ. දුසිල් වැරදි පැවතුම්. අන්නේ බඳු ජීවිත බුදුරජාණන් වහන්සේ හැඳුන්වුවේ දෙවියේ ප්‍රේතියක් සමග ගත කරන සිවිත. ඒ බඳු විවාහ ජීවිතත් අපි දන්න සමාජයේ තුල නැතුවම නෙවෙයි. ඒක අනිත් පැත්තත් සමහර වෙලාවට බිරිඳ හරි සිල්වත් ගුණවත් යහපත් ධාර්මිකයි, පිනට කැමති, අකුසලයට අකමැති, දෙන්න දෑත සූදානම්. එහෙත් සාමියා දුසිල් ගති, දුසිල් පැවතුම්, පාපී පැවතුම් වලින් යුක්තයි, නරක පැවතුම් වලින් යුක්තයි, මසුරු මලයෙන් යුක්තයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට ආකෝස පරිභව කරන බවකින් යුක්තයි. එබඳු ජීවිත ඡවෝ දේවියා සද්දින් සං ප්‍රේතේ දෙවඟනක් සමග වාසය කරන ජීවිතයකටයි. දේවෝ දේවියා සද්දින් සංවතති, දෙවියෙකු දෙවඟනක් හා එක්ව කරන වාසය දේවෝ දේවියා සද්දින් සංවත්. ස්වාමියා බිරිඳත් දෙදෙනාම ධාර්මික නම්, ස්වාමියා බිරිඳත් දෙදෙනාම සිල්වත් නම්, ගුණවත් නම්, මසුරු මල දුරු කොට ඇත්නම්, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට ගරු සැලකිලි දක්වයි නම්, ඒ තුල ගොඩනැගිලා තියෙන්නේ දේවත්වය. එබඳු අය ජීවත් වෙන වටපිටාවත් පරිසරයත් නිවසත් ලස්සන සුන්දර තැනක්. ඒ දරුවන් පවා ප්‍රියශීලී. එබඳු ජීවිතයයි බුදුදහම තුල ඇගීමකට ලක් වෙන්නේ. බුදුදහම තුලින් අපේක්ෂා කරන්නේ දේවෝ දේවියා සද්දින් සංවතති, දෙවියෙක් හා දෙවඟනක් එක්ව කරන වාසය පිළිබඳවයි. එබඳු ජීවිතයි බුදුදහමින් අපේක්ෂා කරන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කළ දේශනාවන් හුඟක් තියෙනවා. බුදුදහමේ විතරක් නෙවෙයි, අන්‍ය දර්ශන තුලත් විවාහ ජීවිත පිළිබඳව ලොකු ඉගැන්වීම් තියෙනවා. ඔය ඉන්දියාවේ තියෙන සංකල්පයක් අර්ධනාරීශ්වර සංකල්පය කියලා. අර්ධනාරීශ්වර සංකල්පය ඊශ්වර සහ පාර්වතිය දෙදෙනා එකට හාවෙලා තියෙනවා. එකටමයි විවාහ ජීවිතයකට පත් වෙනකොට ඒකාත්මීය විය යුතුයි කියලා දෙදෙනෙකුවත් ඒකාත්මීය විය යුතුයි කියලයි ඒ අතීතයේහි පෙරන්නන් ඉගැන්වුවේ. ඊශ්වරය පාර්වතීමෙන් කාසියේ එකම කාසියේ දෙපැත්තමින් විවාහ ජීවිතයට පත් වෙනකොට මෙන්න මේ අවබෝධයේ විශේෂයෙන් ලබලා තියෙන්න ඕන, ලබන්න ඕන. විවාහයට එනකන් දෙදෙනෙක් අවශ්‍යතා නානාවිධයි. එහෙත් විවාහ ජීවිතයට පත් වුණාම ඒ දෙදෙනා එක්කෙනෙකු විය යුතුයි. එතන උසස්ය පහත්ය කියන සංකල්පයක් ගොඩනගෙන්න බෑ බුදුදහම තුල. අපේ පැරණි සිංහල සමාජයේ මේ සඳහා තිබුණ ලස්සන වචනයක්. විවාහයට කිව්වේ සහේත ගන්නවා කියලා. සහේත ගන්නවා කිව්වේ සහේත ගන්නවා. යටතට ගන්නවා නෙමෙයි. සමහර පිරිමින්නම් හිතාගෙන ඉන්න යටතට ගත්තා කියලා. එහෙම නේද? සමහර පිරිමි හැම හිතනවා. ඒක වැරදි. ඒක සහායට. එතන කාටවත් වැඩි බලතලයක් නැහැ. වැඩි බලතලයක් නැහැ. ගෞරවයේ සැලකිල්ල දැක්විය යුතු තැන. ඒක දෙදෙනාටම අයිතිකාරයක් වෙනවා. එහෙත් කෙනා කෙනාගේ හැකියාව දක්ෂතාවයේ මත ප්‍රමුඛතාවය ලැබෙන්න පුළුවන්. එහෙත් ජීවිතය තුළ තීන්දු තීරණ ගන්න අවස්ථාවේදී සාමූහිකව නම් තීරණේ තීන්දුව එන්නේ අන්න ඒ බඳු ජීවිත තමයි බොහෝම ඉක්මනින් දියුණුවෙන් දියුණුවට යන්නේ ආලෝකයට යන්නේ. තනි තීරණයේ තමන්ගේ තීරණයේ තමන්ගේ මතය ක්‍රියාත්මක කරන්න ගියොත් විවාහ ජීවිතය තුළ ඒක අසාර්ථකයි. එතකොට අනිත් එක්කෙනා නිතරම බලනවා අනිත් එක්කෙනාගේ මතය පරාද වෙනකම්. ඒක දිනවන්න අනිත් කෙනාගේ සහය ලැබෙන්නේ. එනිසා විවාහ ජීවිතය තුළ ඉඩ තියෙනවා යම් කාර්යයක් සඳහා විවිධ අදහස් මතපල කරන්න. බිරිඳට අයිතියක් තියෙනවා මේක මෙහෙම කරන්න ඕන කියන ප්‍රකාශය කරන්න. ස්වාමියාට අයිතියක් තියෙනවා නෑ මේක මෙහෙම කරන්න ඕන. දෙදෙනාට පුළුවන් සංවාදයකයේ දෙන්න. හැබැයි සංවාදයකයේ දීලා අවසානයට එන්න ඕන එක තීරණයක්. අපි මෙහෙම කරමු. මම මෙහෙම කරනවා නෙමෙයි. අපි මෙහෙම කරමු මේක. දෙදෙනාගේම පොදු තීන්දුවක් තීරණයක් වෙන්න ඕනේ. ඒක සංශෝධන වෙලා එකතු වෙලා එකක් බවට පත් වුණොත් අන්න එතන ඉදිරියට යන ජීවිතයක් ගොඩනැගෙනවා. ගොන් දෙන්නේ කරත්ත බැඳහම දෙන්නම සමානව අදිනවා. එකෙක් විතරක් ඇද්දොත් වටේ කරකිනවා ඉස්සරහට යන්නේ නැහැ. ඔය හුඟක් ජීවිතේ හිමයි තියෙන්නේ. වටේ කරකිනවා ඉස්සරහට යන්නේ නැහැ. ඉස්සරහට යන්න නම් දෙන්නම සමානව හරි. එහෙනම් සමාන තීරණෙන්න ඕන. අපේ ගෙවල් වල තියෙන ගැටුම් මට මතකයි අපේ ගෙදර තියෙන හරි සෙල්ලම් එක කාලේ. තාත්ත කොහේ හරි ඉඳලා ඇවිල්ලා ඉතින් කන්න බොන්න බැලුවාම බලාපොරොත්තු වෙලා ආපු දේ මේසෙ නෑ. ඉතින් නැති වුණාම ටිකක් හරි කලබල පියාඹන පීරිසිත් තියෙනවා. ඉතින් අපට තේරෙනවා දැන් ඇත්තටම මේ හුඟක් පිරිමියෙක් කතා කළාම ඒත් හරි අනුකම්පා කරනවා කාන්තාවන්ට. සමහර වෙලාවට ඇත්තටම බිරිඳට එදා දවස් උයා ගන්න බැරි වෙන්න පුළුවන්. රෝග පීඩාවක් අසනීපයක් නිසා මොන හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒක සංගවගෙන මුංචි දෙයක් හදලා කෑම මේසෙට කිව්වහම ස්වාමියා එන්නේ ඊට වැඩි දෙයක් බලාපොරොත්තුෙන් එන්න පුළුවන්. බලාපොරොත්තුව බිඳ වැටුණු තැන ආවේගයක් එනවා කියන එක සාමාන්‍ය ස්වභාවය. එහෙම ආවේග වෙන කෙනෙකුට වුණත් කල්ැතුව කතා කළොත් අනේ අද මට හරි අමාරුයි. මං අද පොල් සම්බලක් හදලා බත් එකක් හදන්නද කියලා වුණා. සැක නෑ ඒ පිරිමියා ඒ මහත්තයා කියනව නෑ හදන්න ඕනේ අපි කඩින් පාන් කරලා. ඒ ටිකටවත් ඉඳ නොදී ලිහිලක් කරන බව ඇත්තා. නමුත් මං හදලා දෙන දේ කන්න ඕන කියලා තමුන් වැඩි වුණොත් එතන හරි නෑ. ඒ හදාගන්න සම්බල පවා පොල් සම්බලයි බත පවා ගත්ත තීරණයේ සාමූහික එකක් නම් එතන ගැටලුවක් වෙන්නේ නෑ. එනිසා මේ සුළු දේවල් වලින් පවා ජීවිතවල යම් යම් ගස්සම ඇති වෙන්නේ අපි පොඩි දෙය කියලා නොහිතන නිසා. විවාහ ජීවිතය තුළ හැම දෙයක් පිළිබඳවම කතා කරලා සාමූහික වෙලා සමගියෙන් තීන්දුව తీරන ගන්නවා නම් ඒ තරමට ජීවිතය දේවත්වයට ලං වෙනවා, දේවත්වයට සමීපයට යනවා. ඒ ගෙදර දිව්‍ය විමානයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපට අපේ ගෙදර අපායක්, പ്രേත ලෝකයක් කරගන්නත් පුළුවන්, දිව්‍ය විමානයක් කරගන්නත් පුළුවන් අපේ ක්‍රියාකාරකම් මත. එනිසා අපි අපේ ජීවිතය පිළිබඳව මීට වඩා ගැඹුරින් කල්පනා කරලා ජීවිත ගැන සැලකිලිමත් වෙලා අධිපතිත්වයට යන්නේ නැතුව සහායකයෝ අනිකාට සහාය දක්වමින් කටයුතු කළොත් අන්න ඒ සහයෝගයෙන් බැඳුණු ජීවිතය තුළ හැදෙන වැඩෙන දරුවන්ට ලැබෙන්නේ ලොකු ආදර්ශයක්. දරුවෝ දකිනවා එතන තියෙන ස්නේහය, බැඳීම. දරුවන් තුනත් ඒ උතුම් ගුණ වැඩෙනවා. අපි අර්ථයක් ඇතුවයි, තේරුමක් ඇතුවයි වැඩෙන්නේ කියලා දරුවන්ට තේරෙනවා. ඒ දරුවොත් එතකොට යමක් ජීවිතය ගැන හිතන්න පටන් ගන්නවා. ඒ නිසා හැදෙන වැඩෙන ලෝකයටත් ලොකු ආදර්ශයක්, උපදේශයක් අපි ඇති කරගන්න නිවැරදි පැවැත්ම තුළ ලබා දීමේ හැකියාව තියෙනවා. එනිසා සම්බුදු දහමේන මේ උදාර ඉගැන්වීම් පිළිබඳව අපි ටිකක් විමසලිමත් වෙලා අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු ඇත්නම් ඒව ටික හදා ගන්න ඕන, සකස් කර ගන්න ඕන. සැකය කියන්නේ විවාහ ජීවිතේ ගාක් බාධක ඇති කරන තැන. සැකය කියන්නේ මහ ගිනි පුපුරක්. සැකය ඇති වුනෙන් පස්සේ සැක මුසුව බලනකොට ඒ විදිහටමයි පෙනෙන්නේ. ඒකට සාධකමයි ලැබෙන්නේ. ඒක තමයි සැකයේ තියෙන භයානකකම. එනිසා ඒ බඳු තැන්වලදී කතා කරලා මිත්‍රශීලීව ඒ බඳු තැන් නිසක කරගන්න එක යුතුකමක් වගකීමක් වෙනවා. ඒ වගේ සැකමුසු ජීවිත පැවතුම් දෙදෙනාම නොපවත්වන්නට උත්සාහවත් වෙනවා නම් ඒක ජීවිතයේ යහ පැවැත්මට උපකාරී වේවි. ඒ වගේම තමයි අපේ තරුණියෝ විශේෂයෙන් විවාහ ජීවිතයට යනකම් හරි ලක්ෂණයි. බාහිර පෙනුම පිළිබඳව හරි සැලකිලිමත් වෙනවා. බොහෝ වෙලාවට අපේ ගම්වල විශේෂයෙන් විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ ඒ ගැන එච්චර සැලකිල්ලක් නැහැ. මෙහෙමද නොකළ යුතු? මේ ලෝකේ හැම කෙනෙක්ම ලක්ෂණ දෙයට කැමති. අවලස්සන දේ පිය කරන්නේ. විවාහ ජීවිතයට පත් වුණත් ඕනවට වඩා විසිතුරු කරන එක නෙමෙයි. විවාහයට පෙර කවුරුත් සතුටු කරන්න සැරසිලි දක්වුවට කමක් නැහැ. විවාහ වුණාට පස්සේ ස්වාමියා කැමති යම් විදියක්ද එක පුද්ගලයයි සතුටු කරන්න තියෙන්නේ. ඒ සතුට ලබන විදියට ඒ පැවැත්ම හදා ගන්න නැඳුම පැලඳුම පවා ස්වාමියාගේ සිත්කට අරමුණක් නම් එතන ස්වාමියාට වෙනතක් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට සැමියා නිවසට එනකොට බිරිඳක් හැටියට කළ යුතු යුතුකම් වගකීම් රැසක් නිවස තුල තමන්ට තියෙන බටහිර ලෝකයේ තුල අපි දෙදෙනාම වෘත්තිකයන් බවට පත් වෙලා හිටියා. බිරිඳක් සතු අම්මා සතු යුතුකම් ටිකක් අමතක කරන්න බැ. ඒ යුතුකම් ටිකක් ඒ වගකීම් ටිකක් මේ අතරේ මොන විදිහකින් හරි දරා ගන්න වෙනවා වර්තමාන ලෝකයේ තුල. ඒ විහෙසටපත් වෙලා එන සමියාට සතුට උපද්දවන එකක් යම් කාර්යභාරයක් වෙන. නිවස තුල සමියාට සැප සතුට නැති වුණොත් ඒ වෙනුවෙන් මේ ජීවිතය එකතු වුණේ ඒ සැපේ සතුට එතනින් නොලැබෙනවා නම් ඒ ගෞරවය ඒ සැලකිල්ල නොලැබෙනවා නම් එබඳු දේ සොයාගෙන විනාතකට ඒ ආදරය විකුණන තැන්වලට නොයනවා නොවේ. එනිසා එබඳු තැන්වලට සැමියන් යොමු වෙන්නේ තමන්ගේද යම් යම් ප්‍රමාද දෝෂයන් නිසා බව හඳුනාගෙන එබඳු දෝෂ මග හැරලා සතුටු කිරීමත් තම ජීවිතයේ කාර්යභාරයක් බව අමතක නොකළ යුතුයි. සැමියන් යුතුකමක් කොට ගන්නට ඕන බිරින්නෑවරුන්ගේ අවශ්‍යතාවය ස්ත්‍රීත්වයේ තුල කාන්තාවන් තුල ස්වභාවයෙන් පවත්න අවශ්‍යතාවය ඔවුන් සතුටු කිරීම යුතුකමක් වගකීමක් වෙනවා. ඒ යුතුකම් වගකීම් පිළිබඳව සිඟාලෝ ආද සූත්‍රය අපට උගන්වලා තියෙනවා. එබඳු ඉගෙනීම් ගැන විමසලිමත් වෙලා අපි අපේ යුතුකම් හා වගකීම් ටික සම්පූර්ණ කරගත්තාම අපි හැමෝටම පුළුවන්කම තියෙනවා දේවෝ දේවියා සද්දින් සංවතති කියන දිව්‍ය විමානයක් බවට අපේ ගෙවල්පත් කරගන්න. එනිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන විවාහ ජීවිතයේ ඒ මංගල මුදුව පැළඳී දවසේ ඉති කරගත්ත සුන්දරත්වය ස්නේහය බැඳීම ජීවිතේ හැමදාම හැම මොහොතකම පවත්වන්න. සමහරු ඇවිල්ලා කියනවා බැඳගත්ත නිසා මොනව කරන්න දාමද? එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. අර නකුල මාතාව නකුල පිතාව කිව්වා වගේ හැමදාම මේ ජීවිතේ විතරක් නෙවෙයි අපි සංසාරේ නිවන් දකින්න තුරු මේ ගමන යන්න ඕන. යසෝදරා සිද්ධාර්ථ කුමරුවන් ඒ ආදර්ශයේ ලෝකෙට දුන්නා. නකුල මාතාව නකුල පියා ඒ ආදර්ශයේ ලෝකෙට දුන්නා. බද්දකාපිලානි බද්දකච්ඡායන කුමරිය ඒ ආදර්ශයේ ලෝකෙට දුන්නා. මහ පොළොව කම්පා කරවන්න තරම් හේතුණා ඒ බැඳීම. එබඳු මිත්‍රත්වයේ බැඳීමකින් අපේ ජීවිත වෙලෙන්න ඕන, එකතු වෙන්න ඕන. ඉතින් ඒ සඳහා අපි කාගේ ජීවිත එබඳු දෙහිමි සංකල්පයන්ගෙන් පුරවාගෙන ගත කරන ජීවිතාලෝකමත් කරගන්නට මේ උතුම් සූත්‍ර ධර්මයේද උපකාරක ධර්මයක් වේවා කියලා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාතනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාවකං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං සදං. ධර්ම ශ්‍රවණේ ක්‍රීමින් ධර්ම දේශනා ක්‍රීමින් අපි හැම දෙනා විසින් රැස් කරගත් උපදවාගත් පුණ්‍ය සම්පත් අපි හැම දෙනාටම මේ ජීවිතාලෝකමත් කරගෙන වහවහ සසර දුක් නිමාකට ලබන නිවන් සුවයෙන් සැනසීම පිණිස මේ පින්කම් උපකාරක ධර්ම වේවා කියලා සාමිතා. මේ කරගත් පුණ්‍ය කුසල සම්පත්තියෙන් අතුදුර වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු පින් කැමැති උපකාරක සියලු දේව සමූහයාට පින් අයිති වේවා. දිවිසිරි වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවෙනින් සනසෙත්වා සාදු කියලා දෙවියන් කියනවා. අද දවසේ නායකත්වයේ දරණ පින්වතුන්ගේ විශේෂ ආරමුණු බලාපොරොත්තු වන නමින් මේ පරලෝකීය පින්‍යා කීතයි සිහිපත් කිරීම ඒ දායක දායකත්වයේ දරුවෝ පින්වත් තුමකල නමින් මේ පරලෝකීය මෞපිය සංඝෝතර ගුරුවර ඥාති මිත්‍ර දුව දරුවන් ආදී සියලු ඥාති වර්ගයාටත් මේ පින්වත්පත් වේවා සතර ජීවිත සුවපත් වේවා සතුටපත් වේවා දුක් පිරි සංසාර කතරින් ඈතර වේවා කිතාරුන් කදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අද දවසේ පින්කමෙන් සාරමුණක් වුණා ඒ පන් දින සමරන ජන්මදින සමරන දුව දරුවන්ට ආශිර්වාද කරන්න හේමමාලී මහත්මියෙන් ඒ මහත්මාතුගේ පවුලේ මෙම්මතුන්ට ආශිර්වාද ලබා ගැනීම ඒ අනුව මේ පින්කම තුළින් උපදවාගත් කුසල පුණ්‍ය සම්පත්තිය අනන්ත බලානුභාවයක් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලාගේ බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ ආශිර්වාදයක් පුනරුවන්ගේ අනන්ත අනුභාවයක් හේතු කොටගෙන ඒ හැම දිනාටම ලැබූ ජීවිත ජන්මදින උදා වෙන ජීවිත උදා කරගත් ජීවිත සඵල වේවා යහපත්ම වේවා නිදුක් නිරෝගී සුව සම්පත් චිර ජීවනයේ සියලු යහපත සියලු අභිවෘද්ධිය දියුණුව ආරක්ෂාව රැකවරණය ඒකාන්තයෙන් සලසා ලැබේවා සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් සඵල වේවා සාදු කියලා. ඒ මේ ඔබ අප හැම දෙනාටත් ලැබෙට ගුරු දෙමාපිය පවුල්වල දුව දරුවන් ඇතුළු හැම දෙනාටමත් මේ පින් බලයෙන් සලබලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන්